මේ දහම ටික නොනින් සම්මර්ධනය කරලා විනය කරන බලමු. නයිතං අර්ථකතං බිම්බං. මේ පිළිබිඹුව ප්‍රතිබිම්බය තමා කළ එකක් නෙමේ. නයිතං පරකතං අගං. මේ පිළිබිඹුව නැතිනම් මේ දුක අනුකල එකකුත් නෙමේ. හේතුන් පටිච්ච සම්භූතං හේතුඵලං නිරජ්ජති. හේතු නිසා ඇතිවෙච්ච හේතු නැති වෙනකොට නැති වෙන ධර්මතාවයක් කියලා පෙන්නනවා. මෙන්න මේ ධර්මතාවය අපි හොඳට මොනින් සම්මර්ථනය කරන බලමු. ඉතින් මේක සිහිපත් කරගන්න ඒ රාත්‍රී ධර්ම දේශනා කරපු අපි ඒ ගෞරවී දේවානන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන රාත්‍රී දේශනා උදේ සිහිපත් කරගන්න හේතුලින් බොහෝ වටිනා කරුණු රාශියක් ඉදිරිපත් කළා. ඒ තුළම වෙච්ච දහමේ හේති කොටසක් තමයි මම අද පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි අද දවසේදී මේ රූපේ මම කියලා, මේ රූපේ මගේ කියලා, මේ රූපේ මගේ ආත්මයයි කියලා දකින්න මේ වේදනාව, මේ සංඥාව, මේ සංඛාරය, මේ විඥානය මම මගේ මගේ ආත්මයයි කියලා අපි දකිනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක මම හෝ මගේ හෝ මගේ ආත්මය වෙන්න පුළුවන් කමක් නැහැ. නැත්නම් තව කෙනෙකුට වෙන්න පුළුවන් කමකුත් මේ හේතු නිසා අටකත් හේතු නැති වෙනකොට නැති වෙන ධර්මතාවයක් කියලා. අපි දැන් බණ අහලා තියෙන නිසා අපිට අනුවාද වශයෙන් තේරෙනවා මේ රූපය මේ හේතුන්ගෙන් අටකත් එකක් හේතු නැති වෙනකොට නැති වෙන එකක් කියලා. එහෙම අනුමාන නොවනින් අනුමානයට තේරුණත් අපිට තාම මේ රූපය මම වගේමයි, මේ රූපය මගේ වගේ, මේ රූපය මගේ ආත්මය වගේ. ඉතින් රූපය මම වගේ, රූපය මගේ වගේ, රූපය මගේ ආත්ම වගේ පෙනෙන අපි මේ රූපය ඇලීම පුදුමයක් නෙමෙයි, මේ රූපය ගැටීම පුදුමයක් නෙමෙයි. ඉතින් ඇලීම ගැටීම කියන ධර්මතා දෙකෙන් මිදෙන්නත් මොකද කරන්නේ? මේ රූපයම මෙනෙහි කරනවා, කොටස් කොටස් වලට අදලා බලනවා. නමුත් ඒ විදිහට බැලුවත් අපිට තේරෙනවා අපි ළඟ තියෙන ආත්ම සංඥාව ගෙවිලා නැතා. එතනදී අපි මොකට නුවණින් වටහා ගත යුතු, අවබෝධ කර යුතු කරුණක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ දුක නිවෙන සත්‍ධර්ම මාර්ගයේ ආදි බ්‍රහ්මචර්යයක බ්‍රහ්මචර්යයක කියලා කොටස් දෙකක් තියෙනවා. අප මෙතනදී බලන්නට ඕනේ මේ ධර්මතාවයේ දියාණුවනි. අපි හොඳට රූපය ගැන බලනවා. මොකද දැන් අපි විදර්ශනා කරනකොට මේ රූපය ගැන සම්මර්ධනය කරන වේදනා සංඥා සංකර විඥාන සම්මර්ධනය කරන්නේ එක්තරා ධර්මතාවයකටයි. අපිට මතක තියෙන්න ඕන එක කරුණක් තියෙනවා. අපි මේ කොමන කරුණක් කළත් අපි මේ ප්‍රශ්නයකට උත්තර හොයාගෙන අපි ඇත්තෝ කියන එක. මොකද අපේ ජීවිතවල දුක නැමැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ දුක නැමැති ප්‍රශ්නයට උත්තර හොයාගෙනයි අපි ආවේ. ඉතින්
අපි යම් ප්‍රශ්නයකට උත්තර සොයාගන්න ආවේ ප්‍රශ්නයට උත්තරේ ලැබෙන තාක් ලැබෙන කම් අපේ පරිශ්‍රණය නතර නොකරන්නට යොදවලා ගන්නට ඕනේ. අපි දැන් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මයන් ගැන අහලා මේ ධර්මයන් විදර්ශනා කරනවා භාවනා කරනවා. මේ විදර්ශනා කරද්දී භාවනා කරද්දී අපිට සසර දුකින් ඈතර වෙන්න පුළුවන් නිවන් දකින්න පුළුවන් කියන අදහස ඇතුළේ අපි මේක කරන්නේ. ඒක වැරදි නෑ, ඒක නිවැරදි. නමුත් අපිට හරියට මේ කාරණාව මෙහෙම කළාම වෙන්නේ මෙන්න මෙහෙමයි කියන නිවැරදි අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. නිවැරදි අවබෝධයක් ඇති කරගෙනමයි අපි මේ කාරණාව කරත් ඕනේ. අර කීතර මතක් කළා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොම හරි සිල්වත් වුණාට නිවන් දැකෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ කොහොම හරි චේතෝ සමතයක් ඇති කරගත්තට නිවන් දැකෙන්න පුළුවන් කමක්. ඒ වගේ විදර්ශනා කරනවා කියලා මොනවා හරි කොහොම හරි විදර්ශනා කළා කියලා අපේ මුක්තියක් ලබන්න පුළුවන් කමක් නැහැ. අපේ ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන විදිහට අපි මේක කරත් ඕනේ. අපි ඉස්සෙල්ලා දැනගෙන තියෙන්න ඕනේ අපේ ජීවිතවල පවතින දුක බව. අපි ඒක දන්නවා අහලා ඊට පස්සේ දුක ඇතිවීමට හේතුව එකත් අපි අහලා දන්නවා දුකට හේතුව තණ්හාව කියලා. ඒකම අපි දත යුතුයි. තණ්හාවට හේතුවක් තියෙනවා මම මගේ ආත්මය කියන මේ වැරදි දැකීම. එතකොට වැරදි දැකීම පවතින්නේ කුමක් නිසාද? ඇත්ත ඇති කියන දැකීම. එන්න මෙතෙන්ට අපි එන්නට ඕනේ හොඳට සම්මා දිට්ඨිය කියන තැනට. ඇත්ත ඇති හැටි නොදැකීමයි ආත්මෘත්‍ය ඇතිවෙච්ච හේතුව. ඇත්ත ඇති හැටි දැක්කොත් නැත්නම් සම්මා දිට්ඨිය තිබුණොත් සම්මා දිට්ඨිය ඇති කරගත්තොත් ඒ හේතුවෙන් දුරු වෙන්නේ මොකද්ද? වැරදි දැකීම. මම මගේ ආත්මය කියන වැරදි දැකීම දුරු වෙන්න ඕනේ. එහෙම දුරු වුණොත් තමයි තණ්හාව දුරු වෙන්නේ. තණ්හාව දුරු වුණොත් දුක නැති වෙන්නේ. මම ප්‍රශ්නේ අපිට හොඳට තේරෙන්න ඕනේ. මම මගේ ආත්මයයි කියන මේ වැරදි දැකීම දුරු වෙන්න ඕනේ. අපේ මේ නිවැරදි දැකීම සම්පූර්ණ වෙන්න නම් සම්පූර්ණයි නම් අපේ රූපය ගැන බලනකොට විදර්ශනා කරනකොට වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම ධර්ම සම්පර්ෂණය කරනකොට විදර්ශනා කරනකොට මේ ධර්මයන් නුවණින් බලන මේ ධර්මයන් විදර්ශනා කරන තව මම කෙනෙක් එහෙම නිර්මාණය කියලා තියෙනවා නම් මේ දහම ගැන හොඳට දන්නා වූ තව මම කෙනෙක් හැදිලා තියෙනවා නම් අපේ ප්‍රශ්නේ එහෙමමයි. අපිට අවශ්‍ය වෙන්නේ මේ දහම පිළිබඳ දැනගත් තව උත්සලයක් ඇති කිරීම හෝ ඇති කර ගැනීම නෙමෙයි. ලෝකේ යම්කිසි ශිල්පයක් ඉගෙනගත්තාම යම්කිසි කෙනෙක් හොඳට ශිල්ප සාස්ත්‍රය ඉගෙන ගත්ත තව එක්කෙනෙක් ලෝකෙ. අපි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධයන් ගැන ඉගෙන ගත්ත තව එක්කෙනෙක් වෙලා හරියන්නේ මේ කෙනා කියන ප්‍රශ්නය විසඳෙනවද කියන කාරණාවයි අපි මෙතෙන්දී බලන්නට ඕනේ. ඉලක්ක වෙන්නට ඕනේ. ඒකයි මම මතක් කළේ. අපිට අපි ආව ප්‍රශ්නය මතක වෙන්න බෑ. මම මගේ ආත්මයයි කියන මෙන්න මේ කෙලෙසිය නිසායි තණ්හාව ඇති වුනේ. තණ්හාව නිසායි නම් දුක ඇති වුනේ. එහෙනම් දුක නැති වෙන්න තණ්හාව නැති වෙන්න ඕනේ. තණ්හාව නැති වෙන්න නම් මම මගේ ආත්මයයි කියන කෙලෙසිය නැති වෙන්න ඕනේ. මේ දෙහිම මේ දැකීම වැරදි ආකාර නැති වෙන්න ඕනේ. එහෙනම් මේ ස්කන්ධය විදර්ශනා කරන්නේ මමයි කියන ආකාරයට මම මේ ධර්ම විදර්ශනා කරනවා කියන ආකාරයෙන් මොකද එනවා. ඒ වගේ පදනමක් මත ඉඳලා අපි කරන භාවනාව සිද්ධ වෙනවා නම් අප බලාපොරොත්තු වෙන අර්ථයේ අපෝණ වෙන්නේ නැහැ. අපි මේ කරන යෝනිසෝ මනසිකාරය තුළින් මම මගේ මගේ ආත්මයයි කියන කෙලෙසේ මුදුරු වෙනවද කියන කාරණාවයි ඉලක්ක වෙන්නට ඕන. එතකොට මේ කෙලෙසිය දුරු කරන්න ඉස්සර වෙලා අපිට මේ කෙලෙසිය හොයාගන්න ඕන. මම මගේ මගේ ආත්මයයි කියන මේ දෘෂ්ටිය කොතනද පවතින්නේ, කොහොමද පවතින්නේ කියන අවබෝධය අපිට ඇති කරගන්න ඕන. ඒ වගේ විශාල අවබෝධයකට යන ගමනක පළවෙනි පියවර තමයි අපි හැමදාම මම මම මගේ මගේ කියලා අපිට වඩා සමීප වෙච්ච ළඟින් ඇසුරු කරන මේ රූපයම අපි පළවෙනි කොට ඇත්ත බැලීමට උපයෝග කරගන්නවා. මේ රූපය අපි නොයෙක් ආකාරයට ධාතු වශයෙන් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු කියන ධාතු වශයෙන් බලනවා. අපිට හොඳට පේනවා මේ රූපේ තියෙන හැම කොටසක්ම ධාතු මාත්‍රයක් කියලා. එහෙම නැත්නම් අපි මේ රූපය බලනවා කලාප වශයෙන්, කොටස් වශයෙන්, කොට්ටාස වශයෙන්. කෙත්‍රොම් යදත් සම්මත් නහර ඇට ඇට මිදුළු කියලා මේ වගේ ඒක ආකාරයට බලනවා. ධාතු වශයෙන් බැලුවත් කොට්ටාස වශයෙන් බැලුවත් අපිට ලැබෙනවා මම නොවුණු, මගේ නොවුණු සත්ව පුද්ගල ආත්ම වශයෙන් පවත්වන්නට බැරි කොටස් රාශියක් මේ තුල පවතිනවා කියලා. ඉතින් ඊට පස්සේ තවදුරටත් වැඩි පරීක්ෂණයක් අපි කරනවා. මේ රූපේ එහෙනම් මගේ ආත්මය නිසා හැදිච්ච එකක්ද, මගේ ආත්මය ඇසුරු කරගෙන පවතින එකක්ද කියලා වගේ අදහසක් අපිට එනම් ඒව තුළ වෙන ආකාරයට මේ රූපය තුළ මම කියලා ධර්මතාවයක් නැහැ. එහෙනම් රූපය මගේ ආත්මය නිසා රූපය හැදෙන්නේ කියන වගේ දෘෂ්ටියක් තියෙනවා නම් ඒකත් දුර වෙනවා. මගේ ආත්මය නිසා රූපය පවතිනවා එහෙම නෙමෙයි, මේ කනබුන ආහාරය නිසායි රූපය පවතින්නේ. කනබුන ආහාරය නැති වෙනකොට රූපය නැති වෙනවා කියලා බලනකොට, දකිනකොට, එහෙනම් රූපය ගැන බලනකොට රූපය ආත්මයි, රූපය මම කියපු අදහසක් තිබුණා නම් ඒකට ඒක පවත්වන්න බෑ, ඒක සාධාරණ නෑ කියලා තේුණා. එහෙනම් මගේ ආත්මය නිසා රූපය පවතිනවා කියන කාරණාව පවත්වන්න බෑ, සාධාරණ නැහැ කියලා කියුණා. මේ ආහාරය නිසායි රූපය ඇති වෙන්නේ, ආහාරය නැති වෙනකොට රූපය නැති වෙනවා කියලා දකිනකොට. දැන් හොඳට රූපය ගැන අවබෝධයක් තියෙනවා. මේ රූපය අනාත්මයි කියලා. කුමක් නිසාද අනාත්මයි කියන්නේ? රූපේ පිහිටි ස්වභාව වශයෙන් බැලුවත් සත්‍ය පුද්ගලික ආත්මයක් තියෙනවා කියන්න හේතු සාධක නැහැ. රූපේ ඇතිවීමට හේතුව දිහා බැලුවත් ඒ හේතුව තුල සත්‍ය පුද්ගල ආත්මභාවයක් ලබන්න පුළුවන් කාරණා නැහැ. හොඳට තීරණය කරන්න පුළුවන් හේතුව දිහා බැලුවත්, හේතුයෙන් හැදුණු රූපේ දිහා බැලුවත් මේ දෙකම අනාත්මයි. එවගේම මේ හේතුව නිසා හටගත් රූපය හේතු නැති වෙනකොට නැති වෙනවා කියන කාරණාව දකිනකොට අනාත්මයි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යමක් අනිත්‍යයි නම්, යමක් අනිත්‍යයි නම් ඒක දුකක්ද සැපක්ද කියලා ඇහුවා. දුකයි කිව්වා. යමක් දුකයි නම් ඒක මම මගේ මගේ ආත්මය කියලා ගන්න සුදුසුයිද කියලා නෑ. ඇයි ඒ? මේ හේතු නිසා හටගත්ත දේ හේතු නැති වෙනකොට නැති වෙනවා නම් ඒක අනිත්‍යයි. අනිත්‍යමත් නොපවතින අනිත්‍යයි නම් ඒක ලෝකේ සැපක් වෙන්න පුළුවන් කමක් නැහැ. යමක් සැප නෙමෙයි නම් හොඳම සාධකය තමයි යමක් දුකයි නම් ඒක මම මගේ වෙන්න නැහැ. මොකද අපි කවුරුත් දුකට කැමති නැහැ. අපි ඔක්කොම කැමති සැපට. මේ රූපයේ දුකයි නම් මේ රූපය මම නෙමෙයි කියන හොඳම සාධකය තමයි මේ රූපය නිසා අපිට දුක එනවා. එකෙක් කුම්බඩේකෙක් කුම්කම්කෙක් කුම්බේ කපාන්තා ලෙඩරෝග මාළුවේ එතකොට අත්තපය බලන්නු නැහැ. මේ වගේ දුක එනවා. මේක ආත්මෙම උනා නම් මගේම උනා නම් මේක දුක වෙන්න බෑ. අපි දුකට කැමති නැහැ. දුක තියාගන්නේ නැහැ. මේක රූපේ සැපම වෙන්න ඕනේ. මේ රූපේ දුකයි කියන කාරණාව තුලින් පෙන්නවා ඒක තමාගේ නෙමෙයි. මොකද අපි දුක හොයන්නේ මොකද දුකයි කියලා දැනගෙන දුක බවත් ගන්න උත්සාහවත් වෙන්නේ නැති නිසා. එතකොට මේ විදිහට හොඳට කළුවා මේ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා පේනවා වැටේනවා. මේ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අවබෝධ වුණේ කුමක් නිසාද? හේතුපටිච්ච සම්ප්‍රදාය හේතුපස්සාන විදිහට හේතු නිසා හටගෙන හේතු නැතිව නැති වෙන ධර්මතාවයක් කියන මූලික දැක්ම අදහස් කරගන්න. ඔන්න දැන් හොඳට රූපය ගැන දැදුවා. මේ රූපය තුළ එහෙනම් මම හෝ මගේ හෝ මගේ ආත්මය කියන කෙලෙසේ මේ තුළ නැහැ. මේ තුළ එහෙම ධර්මතාවයක් ලබන්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ වේදනාව ගැන හොඳට නුවණින් බලනවා. වේදනාව තියෙනවා ප්‍රධාන වශයෙන් සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව කියලා තුන් ආකාරයක්. උප්පත්ති ස්ථාන වශයෙන් මේ වේදනාව හය ආකාර කොට පනවනවා. ඇහැට රූපයක් ගැටීම නිසාත් වේදනාව ඇති වෙනවා. කනට ශබ්දයක්, නාසයට ගන්ධයක්, දිවට රසක්, කයට ස්පර්ශයක්, සිතට ධර්මාරම්මණය ගැටීම නිසා වේදනාව ඇති වෙනවා. මේ වේදනාව දිහා බැලුවාම හොඳට පේනවා. වේදනාව කියන්නේ හිතෙහි ඇති වෙන ගති මාත්‍රයක්, මාත්‍රයක්, චෛතසික මාත්‍රයක්. මේ වේදනාව මම මගේ කියලා බලන්න පුළුවන් කමක් නැහැ. මොකද වේදනාව මම නම් මගේ ආත්ම නම් දුක් වේදනාව උපදින්න පුළුවන් කමක් නැහැ. සැප වේදනාව අනිත්‍ය වෙන්න පුළුවන් කමක් නැහැ. අපි එහෙම කැමති නැති නිසා. නමුත් වේදනාව කියපේ දුක් වේදනාවන් ඉපැත්මක් පෙනෙනවා නම් සැප වේදනාව නොපැත්මකුත් පෙනෙනවා නම් සැප වේදනාව ඇති වෙනකොට දුක් වේදනාව නැත්තම් දුක් වේදනාව උපදිනකොට සැප වේදනාව නැත්තම් මේ වේදනාව දෙකම නැත්තම් උපේක්ෂා වේදනාව උපදිනකොට වේදනාව කියලා නිත්‍යව ස්ථිරව මගේ ආත්මයයි කියලා ගන්න පුළුවන් කමක් නැහැ කියලා තේරෙන්න ඕනේ. ඒකම මේ වේදනාවේ උපත් ස්ථානය බලනවා. ඒ ස්පර්ශය නිසා ඇට රූපයක් ස්පර්ශ වුණොත්, කාණ්ඩ ශබ්දයක්, නාසයට ගන්ධයක්, දිවට රසක් ස්පර්ශ වුණොත්මයි වේදනාව හටගන්නේ. එහෙනම් මේ වේදනාව අතර ඉස්සල වගේ වේදනාව දිහා බලුවාම වේදනාව සත්‍ය කිල කාරණයක් නෙමෙයි. මම මගේ මගේ ආත්මය කියලා ගන්න පුළුවන් කමක් නැහැ. වේදනාව ඇති වෙන්න හේතු වෙච්ච හේතු කාරණාව දිහා බලුවත් උපස්ථානේ දිහා බැලුවත් වේදනාව අනාත්මයි. එහෙනම් මේ වේදනාවත් හේතු නිසා හටගත්ත, ස්පර්ශ නැමති හේතු නිසා හටගත්ත, ස්පර්ශ නැමති හේතු නැති වෙනකොට නැති වෙන ධර්මතාවයක්. මේ වේදනාවත් අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ ස්වභාවයයි. සංඥාව කියන්නේ හැඳින්වීම. රූප හඳුනනවා, ශබ්ද හඳුනනවා, ගන්ධ හඳුනනවා, රස හඳුනනවා, ස්පර්ශ හඳුනනවා. ධර්ම ආරම්භණයක් හඳුනනවා. හැඳිනීමක් තියනවා, ප්‍රියමනාප වස්තුණු හඳුනනවා, අප්‍රියමනාප වස්තුණු හඳුනගන්නවා. ඉතින් හැඳිනීම මම වගේ නම් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ අපිට දුක වෙන අප්‍රිය වස්තුන් හඳුනා නොගෙන ඉන්න. ප්‍රියමනාප හැඳිනීමේ අනිත්‍යතාවය නොවෙන්න අපිට සබා ගන්න පුළුවන් වෙන්නට ඕනේ. නමුත් අපිට එහෙම පුළුවන්කමක් නැහැ. එහෙනම් මේ කාරණාව පෙරෙනවා සංඥාව කියන එක මම හෝ මගේ හෝ මගේ ආත්මෙ නෙමෙයි. රූප සංඥාව උපදිනකොට සත්ත්ව සංඥාව නිරුද්ධ කළා, සත්ත්ව සංඥාව උපදිනකොට රූප සංඥාව නිරුද්ධ කළා. ස්ථීරු එකාකාර වූ සංඥාවයි කියලා යමක් පුත් කියනවා එහෙම නෙමෙයි. එහෙනම් මේ සංඥාව ඇතිවෙන්න හේතු හේතු ධර්මය බලනවා. ඒකත් ඇහැට රූපයක් ස්පර්ශ වුණොත්, කාණ්ඩ සබ්දයක් ස්පර්ශ වුණොත්, මේ වගේ ආධ්‍යාත්මික ආයතන සහිත බාහිර ආයතන ස්පර්ශ වුණොත්මයි යමක් හඳුනගන්න පුළුවන් වෙන්නේ. ඒ ස්පර්ශය නැති වෙනකොට හැඳිනීමක් නැති වෙනවා. එහෙනම් මේ හැඳිනීම කියන එකත් හොකට පේනවා. අනිත්‍ය වූ අනාත්ම ධර්මතාවය. සංකාරය කියලා කියනවා රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා කියලා. ඇහැට ගැටෙන රූප, කනට ගැටෙන ශබ්ද, නාසයට ගැටෙන ගන්ධ, දිවට ගැටෙන රස, කයට ගැටෙන ස්පර්ශ, සිතට ගැටෙන ධර්මාරම්මන කියන කාරණාවන් නිසා ඇතිවෙන චේතනාවක් කියනවා කල්පනා කිරීම. මේ කල්පනා කිරීම දිහා බලුවාම යම් කල්පනා කිරීමක් නිසා දුක් උපදින කල්පනාක් තියෙනවා, යම් කල්පනාවක් නිසා සැප උපදින කල්පනාක් තියෙනවා. ඒ කල්පනාව මම නම් මගේ නම් දුක් වශයෙන්, කල්පනාව නිසා දුක් වශයෙන් උපදින කල්පනාව උපදින්න පුළුවන් කමක් නැහැ. සැප වශයෙන් උපන්න කල්පනාවේ අනිත්‍යතාවයක් දැනෙන්න විදියක් නැහැ. ඒ වගේම රූපය ගැන කල්පනා කරනකොට සත්‍යය ගැන කරන කල්පනාව නිරුද්ධ වෙලා, සත්‍යය ගැන කරන කල්පනාව ඇති වෙනකොට රූපය ගැන, ගන්ධය ගැන කරන කල්පනාව නිරුද්ධ වෙලා, ස්ථීර වූ ආත්මයක් වශයෙන් ගන්න පුළුවන් කල්පනාව කියලාවත් එකාකාර එක විදියකයක් තේන්නේ නැහැ. මේ බලනකොට හොඳට මේ චේතනාවේ, කල්පනාවේ අනිත්‍ය බව, අනාත්ම බව වැටෙනවා. ඒ චේතනාව කල්පනාවකට හේතු වෙච්ච හේතු ධර්මයේ දිහා බැලුවොත් ඇහැට රූපයක් දැක්වොත්ම අපි රූපය අරගෙන හිතනවා, කල්පනා කරනවා. කනට ශබ්දයක්, නාසයට ගන්ධයක් දැක්වොත්ම අපි හිතනවා, කල්පනා කරනවා. එහෙනම් මේ කල්පනාවත් කල්පනාවට හේතු හේතු ධර්මයේ කියන කාරණා දෙක දිහාම නුවණින් බැලුවොත් අපිට පේනවා මේ සංඛාරය නැත්නම් චේතනාව අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක්, හේත හේතු ප්‍රත්‍යයයි, හේතු සාධකත්වයකක් කියලා. ඊට පස්සේ සිත ගැන බලනවා අපි. රූප දැනගන්නවා, ශබ්ද දැනගන්නවා, ගන්ධ දැනගන්නවා, රස දැනගන්නවා, ස්පර්ශ දැනගන්නවා, සිතිවිලි දැනගන්නවා කියලා දැන ගැනීම සය ආකාරයක් වෙනවා. මේ දැනගැනීම් අතරින් ප්‍රියමනාප දැනගැනීම් තියෙනවා, අප්‍රියමනාප දැනගැනීම් තියෙනවා. ඉතින් මේ සිත මම නම්, මගේ නම්, මගේ ආත්මෙ නම් දුක, අපි කවුරුත් දුකට කැමති නැහැ. දුක් උපදින දැනගැනීම් දැනගන්න හේතු නැහැ. යම් දැනගැනීමක් නිසා දුක උපදිනවා නම් එබඳු දුක උපදින ආකාරයට අපි දැනගන්නේ නැහැ. පදවන්නේ සිත මම නම්. ප්‍රියමනාප වස්තුවක් නිසා සිත උපදිනවා නම් ඒක නොපැස්ම වෙන්නේ නැති ආකාරයට අපි සබා ගන්නවා. ඒකම රූප දැනගන්න සිත උපදිනකොට සත්‍ය දැනගන්න හිත නැහැ. සත්‍ය දැනගන්න හිත උපදිනව රූප දැනගන්න, ගන්ධ දැනගන්න, රස දැනගන්න සිත් උපදින නැහැ. එහෙනම් මේ සිත් කියලාවත් එක ආකාර එක විදියක එකට හැම කල්ලිම පවතින ආත්මයෙන් ගන්න පුළුවන් කමක් නැහැ කියන කාරණාව තේරෙනවා. එහෙනම් මේ සිත් ආත්මයෙන් ගන්න පුළුවන් කමක් නැහැ. සිතේ ඇතිවීමට හේතු ධර්මය දිහා බැලුවාම යම් යම් ආයතනයක් නිසා නම් සිත හටගන්නේ ඒ ආයතනේ නමින්ම නම් කරලා. ඇහත් රූපයක් දෙක නිසා හටගත්ත හිත චක්කු විඥානය කියලා කිව්වා. එතකොට ඒ හිත ඇතිවෙන්න හේතු වෙච්ච රූපය දිහා බලන්න ඇහැ කියපු එක සාතුමාන. වස්තුවක් නිසා සිත උපදිනවා නම් ඒක නොපහත්ම වෙන්නේ නැති ආකාරයට අපි සබා ගන්නවා. ඒ ක්‍රම රූප දැනගන්න සිත් උපදිනකොට සත්‍ය දැනගන්න හිත, සත්‍ය දැනගන්න හිත උපදිනව රූප දැනගන්න, ගන්ධ දැනගන්න, රස දැනගන්න සිත් උපදින නැහැ. එහෙනම් මේ සිත් කියලවත් එක ආකාර එක විදිහක හැම කල්ලිම පවතින ආත්මයෙන් ගන්න පුළුවන් කමක් නැහැ කියන කාරණාව තේරෙනවා. එහෙනම් මේ සිත ආත්මයෙන් ගන්න පුළුවන් කමක් නැහැ. සිතේ ඇතිවීමට හේතු ධර්මය දිහා බලුවාම යම් යම් ආයතනයක් නිසා නම් හිත හටගන්නේ ඒ ආයතනේ නමින්ම නම් කරලා. ඇහත් රූපයක් දෙක නිසා හටගත්ත හිත චක්කු විඥානය කියලා කිව්වා. එතකොට ඒ හිත ඇතිවෙන්න හේතු වෙච්ච රූපය දිහා බලන්ට ඇහැ කියපු එක ධාතු මාත්‍රය, බාහිර රූපය කියපු එක ධාතු මාත්‍රය. ඒ දෙක ගැටීම නිසා අටගන්න මේ සිතේම උපදින සිතවිලි නාම මාත්‍රයක් විතරයි. මේ නාම රූප නිසා මේ සිත අටගන්න. නැතිනම් ආයතන ප්‍රත්‍යයෙන්ම දකින්න පහසු විදියකට කනස් සබ්දයක් නිසා හටගත්ත හිත සෝත විඥානය කියලා කියනවා. නාසයක් ගන්ධයක් නිසා හටගත්ත හිත ගාන විඥානය කියලා කියනවා. යම් යම් ආයතනයක් නිසා සිත් උපදී නම් ඒ ඒ ආයතනය නිරුද්ධ වෙනකොට සිත නිරුද්ධ වෙනවා. සිතක් නැත්තම් දැනගැනීමක් ගැටිවෙන්න හේතු වෙච්ච ඒ ආයතනයන් දිහා, ඒ රූපයන් දිහා බැලුවත් ඒ රූපය අනාත්මයි අනිත්‍යයි. අනිත්‍ය වූ අනාත්ම වූ හේතුවක් නිසා නිත්‍ය වූ ආත්ම වූ ධර්මතාවයක් හටගන්නේ නැහැ. පොල් ගහක තෙල් හැදෙන්නේ නැහැ වගේ, පොල් ගහේ හැදෙන්නේ පොල් වගේ. අනාත්ම වූ ධර්මතාවයක් උපයෝගී කරගෙන ආත්ම වූ ඵලයක් හටගන්නේ නැහැ. ඔන්න දැන් අපි හොඳට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතාවයන් නුවණින් බැලුවා. මේ වගේ නුවණින් පරිශ්‍රණය කළ යුතුයි. දැන් මේ අපි තාම කරන්නේ පරිශ්‍රණයක් බව අපට කරන්නේපා. මේ නිවන් දකින්න තමයි උත්සාහවත් වෙන්නේ. යම් දහමක් අවබෝධ වීමෙන් සසර දුක් සියලු ආකාරයෙන් නිරුද්ධ වෙයි නම් ඒ අවබෝධයට තාම අපි ආවේ නැහැ. අපි මේ දැන් කරන්නේ මොකද්ද? නිවැරදිවම දුක නැතිවීම සඳහා කළ යුතු නිවැරදිම දේ මොකද්ද කියන තැන හොයන්ට කරන පරීක්ෂණයක් මේ. අපි දැක්කා අපිට දුක ආවේ තණ්හාව නිසායි, තණ්හාවට හේතුව මම මගේ ආත්මයයි කියන වැරදි දැකීම මේකයි දුරු කරගන්න ඕනේ කියන ඉලක්කයි අපි මේ ඉන්නේ දැන්. දැන් රූපය ගැන වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නාම රූප කියන ධර්මතා දෙක හොඳට බලන අපිට දෙවන දැන් මේ තුල නම් නෑ මේ කෙලෙසේ. මොකද මේ තුල තිබුණා නම් අපිට හසු වෙන්න ඕනේ. මේ අනිත්‍ය දුක අනාත්මයි. අනිත්‍ය දුක් අනාත්ම මේ ධර්මයෝ අපිට තේින්න තාම මම මගේ ආත්මය වගේ. දැන් මෙහෙම බැලුවොත් අපේ තේනීම තව වෙනසක් වෙලා නැහැ. එහෙනම් දැන් ඊගාවට ප්‍රශ්නයක් ඉතුරු වෙන්න ඕනේ. එහෙනම් මොකද්ද මෙතන තියෙන වැරද්ද? කොතනද මෙතන තියෙන වැරද්ද? කොතනටද අපේ සිහිය නෝන යොමු වෙන්නට ඕනේ කියලා අපේ ප්‍රශ්නේ තව ටිකක් ඔබට යන්නට ඕනේ. දුක නිවෙන මාවත හොයාගන්න තරණ පරිවේශනයක් මේ. තාම මේ මාර්ගයේ ලෝකෝත්තර මාර්ගයේ වඩනවා එහෙම නිවන් දකින්න මේ භාවනා කරනවා එහෙම නෙමෙයි මේ ටික. නිවීම සඳහා අවශ්‍ය වෙන ඒ නුවණ නිවැරදිව ඇති කළගත්ත යුත්තේ කොහොමද කියන කාරණාවට අපි යමිනේනවා. ඔන්න දැන් අපි වෙන වෙනම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතා පහ ඉගෙන ගත්තා. දැන් ඉගෙන ගත්ත අපි අපේ ජීවිතයේදී මම මගේ මගේ ආත්මයයි කියන කාරණාව හමු වෙන තැනට දිගෙයමු කරනවා. අපිට මම හෝ මගේ හෝ මගේ ආත්මයයි කියලා මේ කෙලෙස් උපදින්නේ කොහොමද? එහෙන් දකින්නේ අපි මම හෝ මගේ හෝ මගේ ආත්මයයි කියලා ගන්නවා. කනට ඇහෙන ශබ්දය කනට ඇහෙන දේ ඇසීම මම මගේ මගේ ආත්මය කියලා ගන්නවා. ඒ වගේම නාසයට දිවට ශරීරයට දැනෙන දේ මම මගේ මගේ ආත්මයයි කියලා ගන්නවා. සිතෙන් ඇති කරගන්න දැන ගැනීම මම මගේ මගේ ආත්මයයි කියලා ගන්නවා. දකින දේ අහන දේ දැනෙන දේ දැනගන්න දේ කියන ධර්මතා හතරයි අපි මම මගේ මගේ ආත්මයයි කියලා පරිහරණය කරලා තියෙන්නේ. මොකද අපි නුවණින් දැක්කට අපේ ජීවිතයේදී කවදාවත් අපිට හම්බ වෙලා නැහැ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා. අපිට හම්බ වෙලා තියෙන්නේ මනුස්සයෙක්, ළමයෙක්, කහක්, ගලක්, ගෙයක් මේවා තමයි අපිට හම්බ වෙන්නේ. අපි කවුරුවත් රූපය මම, රූපය මගේ, රූපය මගේ ආත්මය, වේදනාව මම, වේදනාව මගේ, වේදනාව මගේ ආත්මය කියලා හිත හිතා ඉඳලා නැහැ. අපිට ඇහැට පෙනෙන, කනට ඇහෙන මෙන්න මේ ධර්මතාවයන් නම් අපි මම මගේ මගේ ආත්මයයි කියලා හිතාගෙන ඉඳලා තියෙනවා. දැන් මෙන්න මෙතන අපි ටිකක් අවධානය යොමු කරලා බලන්න ඕනේ. දැන් මෙතෙන් දැනගන්න අපේ ජීවිතයේ ඇත්ත මොකද්ද කියලා ඇත්ත ඇතිහැටි පවතින ධර්මතාවය ගැන දැනුවත් වෙන එක. දැන් අපි දන්නවා ඇස නැතිනම් අපිට යමක් පේන්නේ නැහැ. යම් දැනීමක් වෙන්න ඇස උපකාරයක්. රූපය නැතිනම් දැනීමක් වෙන්නේ නැහැ. දැනීමක් වෙන්න රූපය උපකාරයක්. හිත නැත්තන් යම් වස්තුවක් පේන්නේ හිත පිනීමට උපකාරයක්. ඇසත් රූපය චක්කු විඥානයත් කියන ධර්මතා තුන නිසා අපිට මේ පිනීමක් වෙන්නේ යම් වස්තුවක් පිනෙන්නේ. දැන් හොඳට බලන්න මෙතන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මතා පහේ කෙරවල් දෙක එකට අල්ලගත්තට පස්සේ රූපයයි අන්තිමටම තියෙන විඥානයයි කියන කාරණා දෙක එකට අල්ලගත්තොත් වේදනා සංඥා සංඛාර කියන ධර්මතා ටික ඉතේ මේට අනුගතයි. එයින් යුක්තයි. ඇත් රූපය චක්කු විඥානයත් කියන මේ ධර්මතා තුන තියෙන තැන දැන් මේ ස්කන්ධ වශයෙන් පහක් පවතිනවා. ස්කන්ධ පංචකයක් පවතිනවා. ඒක තමයි අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කිව්වේ. ඒක කෙටි කරලා කියන ක්‍රමයක් තමයි මේ ඇහත් රූපය චක්කු විඥානයක් කියලා කියන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා දීර්ඝව කියන ධර්මතාවයම කෙටි කරලා කියන එකක් සුඛ උච්චාරණය සඳහා පහසු නැවැත්ම සඳහා පහසු විවහාරය සඳහා. එතකොට දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතා පහක් වැය වෙලා අපිට ලැබිලා තියෙනවා දැනීමක්. අපි කියමු අපිට පේනවා ළමයෙක් කියලා. දැන් අපිට හම්බ වෙන්නේ නැහැ වෙන වෙනම රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංඛාරයක්, විඥානයක්. අපිට හම්බ වෙන්නේ ළමයෙක්. දැන් මේ ළමයා මගේ කියලා යකි කියන්නේ. අපි දන්නේ නැහැ ඉතින් අපි හසු වෙලා රූපය මගේ, වේදනාව මගේ සංඥාව මගේ සංකාරය මගේ විඥානය මගේ කියන කාරණාව කාරණාවට ඇයි අපේ හේතුඵල ධර්ම අවබෝධ කරල නොගත් නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ හේතුඵල ධර්ම හේතුන් පටිච්ච සම්භූතං හේතුඵංගා නිරුච්චති කියන ධර්ම අපිට අවබෝධ වුණොත් අපි ඉබේම මේ හේතුන්ගෙන් මිදෙනවා. දැන් අපි දැක්කා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මතා පහක් වැය වෙලා අපිට ලබා දුන්නේ ලැබුණේ දෙනී මාත්‍රයක් අරමුණක් වෙනෙන බව ළමයෙක් දැනෙනවා. දැන් මෙන්න මෙතන හොඳට ටිකක් අපි නුවණින් සම්මර්ෂණය කරලා බලමු. මම අර තවල් උපමාවකින් මතක් කළා තර කෝටු කෑලි ටිකක් කෝටුව කෝටුව ගිනල්ලා තිබ්බොත් අපිට තර මෙටියක් හම්බ වෙනවා. හේතු කීපයක් එකට කළාට පස්සේ අපිට ලෝකේ හම්බ වෙනවා හේතු එකකටවත් අයිති නොවුණු ධර්මතාවයක්. හේතු එකකටවත් අයිති නොවුණු ධර්මතාවයක්. දැන් මේ අපිට හම්බ වෙන කෝටු මිටිය අර රවුමට තියෙන මිටිය මේ එක කෝටුවකටවත් අයිති ධර්මතාවයක් නම් නෙමෙයි. කෝටු ටික නිසාම කෝටු එකකටවත් අයිති නොවුණු කෝටු ඔක්කොටමත් අයිති නොවුණු කෝටු ටික නිසාම ලැබිච්ච ධර්මතාවයක් අපිට හම් වෙනවා රවුමට තියෙන මිටියක්. දැන් අපි මෙතන මේ හේතු ටික නිසාම ඉතාම සියුම් ලෝකෙ තුල ලැබිච්ච මේ ඵලය නැතිනම් මේ මිටිය අපි මේ හේතු ටිකට අයිති කියලා හිතුවොත් නැත්තම් මේ දර කෑලි වලට අයිති කියලා හිතුවොත් අපි කවදාවත් දර කෝටු ටිකෙන් මිදෙන්නේ නැහැ. මොකද අපි මේ දර මිටියට තියෙන කැමැත්ත අකමැත්ත නිසා අල්ලන්නේ දර කෝටු ටිකයි. තව පැත්තකින් අපි ගත්තොත් මුල කඳ කොළ අතු ඉටි කියන හේතු ටික නිසා අපිට හම්බ වෙනවා ලෝකෙ කහම. දැන් අපිට හේතුඵල ධර්ම තෝරගන්න බැරි වුණොත් අපි හිතන්නේ මේ ඔක්කොම ටික ගහ කියලා. එහෙම නැතිනම් ගහ කියලා අපි මුල පෙන්නනවා මේ තියෙන්නේ ගහ කියලා. එහෙම නැත්නම් කඳ හරිය පෙන්නයි මේ තියෙන්නේ ගහ කියලා. එහෙම නැත්නම් කොළ අතු ඉටි පෙන්නයි මේ තියෙන්නේ ගහ කියලා. නමුත් මුල කියන්නේ හේතුවක්, කඳ කියන්නේ කොළ අතු ඉටි කියන හේතු ටිකක්. ඒව ගහ නම් ඒකට ගහම කියන්න බැරිය, කඳ කියන්න ඕනේ නැහැ, එහෙනම් අනිත් කොටස ඕනෙත් නැහැනේ. මුල කියන එක ගහ කියලා පෙන්වන්න පුළුවන් නම් ඒකට මුල කියන්න ඕනේ නැහැ, ගහම කියන එක අනිත් කොටස ඕනේ වෙන්නේ නැහැ. නමුත් මුල මුලේ කොටස නියෝජනය නොකළා නම්, කඳ කඳේ කොටස නියෝජනය නොකළා නම්, කොළ 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 කොටස, අතු අතු වල කොටස, තමා තමාගේ කොටස නියෝජනය නොකළා නම් අපිට ගහක් හම්බ වෙන්නේ නැහැ. මේ කෙනා කෙනා තමාගේ කොටස සපුරපු නිසා අන්තිමට අපිට හම්බ වෙනවා මේ එක්කෙනෙකුටත් අයිති නැති ධර්මතාවයක්. අපිට හම්බ වෙන ගහ මේ හේතු පහෙන් එකකට හෝ අයිති කියලා දාන්න පුළුවන් එකක්ද? මුළු ගහම අපිට මුලට දාන්න පුළුවන් කමක් නැහැ මේ ගහයි කියලා. එතකොට ගහ කියන කාරණාව අපිට මේ හේතු ටික නිසාම නැවිලා හම්බ වෙන ධර්මතාවයක් විතරයි. ඒ වගේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මතා පානිතාම අපිට හම්බ වෙනවා මොකද්ද? නැවිච්ච ධර්මතාවයක් දැකීමක්. මොකද ළමයි අපිට මේ පෙනෙනදී මේ ළමයායි කියලා රූපේ කොටනකොට දාන්න පුළුවන්ද කියලා බලන්න. කෙස් ලොම් නේද සම්මස්නහර එහෙම කොටනකොට දාන්න පුළුවන් කමකුත් නැහැ. ආධ්‍යාත්මික ඇහැට දාන්න පුළුවන් කමකුත් නැහැ. එහෙම නැත්නම් වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම ධර්ම වලට බහලන්න පුළුවන් කමකුත් නැහැ. නමුත් මේ හේතු කාරණා ටිකක් නිසාම මේ ධර්මතාව පහෙන් එනම් වෙනත් වූ එකක්ද තියෙන්නේ. නැහැ. මේ ටික නිසා අපිට හම්බ වෙනවා තමයි. දැන් අපි දැක්කොත් මේ හේතු ටික නිසා හටගත්ත මේ දැකීම, මේ පෙනීම, මේ ළමයා කියන කාරණාව මේ හේතු ටික නැති වෙනකොටම මේ පෙනීම නිරුද්ධ වෙනවායි කියන කාරණාව දැක්කොත් අපි කවදාවත් පෙනෙන දේට තියෙන කැමැත්තෙන් රූපය අල්ලන්නේ, වේදනා සංඥා සංකර විඥාන අල්ලන්නේ, ඒව ඇසුරු කරන්නේ නැහැ. හේතු ටික නිසා හටගත්ත ඵලය හේතු නැති වෙනකොට නැති වෙනවා කියන නුවණක් අපිට ඇති වෙනවා. ඒකයි අපිට මේ හම්බ වෙන දැකීම මේ දැනීම තමන් කළ එකකුත් නෙමෙයි. මේක අනුන් කළ එකකුත් නෙමෙයි. මේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ධර්මතාවය. අපි ඔක තව පැත්තකින් කියමු මෙහෙම. අපි මම මගේ මගේ ආත්මයයි කියලා අද දකින මේ ජීවිතයේ දිහා බලන්න. අපි මම කියලා පනවන තැන එක්කෝ අපි යම් වෙලාවක රූපයක් බලමින් ඉන්නවා. එක්කෝ සත්‍යයක් අහමින් ඉන්නවා. එක්කෝ ගඳ සුවඳක් ලබමින් ඉන්නවා. එක්කෝ රසක් විඳමින් ඉන්නවා. එක්කෝ කයට ගැටෙන යමක් ස්පර්ශයක් දැනගැනීමෙන් ඉන්නවා. එක්කෝ හිතින් යමක් හිතමින් ඉන්නවා. මේ කාරණා හයෙන් තොර මම කියලා කාරණාවක් තියනවද? මේ ආයතන හයේ පැවැත්මෙන් තොරව මම කියලා දකින්න වෙන කාරණාවක් තියනවද? මමයි කියලා අපි හිතන තැනක් තියනවා නම්, මමයි කියලා දකින කමක් තියනවා නම් මේ ආයතන හයට බෙදලා යන්න ඕනේ නේද? මමයි කියන කාරණාවත් දකින්න, අහන, දැනෙන, දැනගන්නවයි කියන මේ සිද්ධි ටිකට බෙදලා යන්න ඕනේ මිසක මමයි කියන කාරණාව. දකින්න, අහන, දැනෙන, දැනගන්න වූ මමක් වෙන්න බෑ තමයි. මේ ආයතන හයෙන් අන්‍ය වූ මම කෙනෙක් කියන්නේ ඉන්නවද කොහෙවත්? රූප බලන, සත්‍යහන, ගඳ සුවඳ දකින්න, රස විඳින, ස්පර්ශ ලබන, සිතිවිලි සිතන කාරණා ටිකම කරන තව මම කෙනෙක් කියම ඉන්නවා නම් ආයතන හතක් විතර වෙනවා. නමුත් අද අපිට එහෙම එකක් තියෙනවා නේද? දන්න, දකින, අහන, දැනෙන, දැනගන්නව මම. නමුත් මේක වෙන්න ඕනේ යමක් දකිනවනම්, අහනවනම්, දැනෙනවනම්, දැනගන්නවනම් මේ කාරණාවට පිටිලා යන්න ඕනේ මම කියන කාරණාව. මම කියන කොටස වැයලෙලා තියෙන්නේ මේ කාරණා ටිකටයි. එහෙම දැක්කොත් අපි අරමුණු දැකීම කියලා කියන්නේ මේ අපේ ජීවිතය. යම් දැකීමක් කියලා කියන්නේ මේ තමයි අපේ ජීවිතය. මේ වෙලාවේ තව වේදනා සංඥා සංකාර විඥාන කියලා ස්කන්ධ පහක් එහෙම තියෙනවද? එකවරකට ස්කන්ධ කොච්චරක් උපදිනවද? පහයි. ඒ පහ වැයලෙලා තියෙන්නේ දැන් මේ යම් වස්තුවක් ගැනීමට නම් යම් වස්තුවක යම් ගැනීමක් වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහක් නිසා නම්. එහෙනම් මමයි කියන කාරණාව පනවන්න තියෙන හේග තියෙන්නේ මෙච්චරයි. එහෙනම් මේ දැකීම කියලා කියන්නේ මේ මගේ ජීවිතේ ගන්න. මේ හේතු ටික නිසා නම් මේ දැකීම වෙන්නේ. මේ හේතු ටික නිරුද්ධ වුණා කියලා කියන්නේ දැකීම නිරුද්ධ වෙනවා කියලා කියන්නේ මගේ ජීවිතයත් නිරුද්ධයි. මම කියන කාරණාවේ ඉපදීම සහ නිරෝධය තමයි අපිට මේ ආයතනයේ ඉපදීම සහ නිරෝධයෙන් පෙනෙන්නේ. සත්‍ය ග්‍රහණවා කියන කාරණාවේ ඉපදීම, මම කියන කාරණාවේ ඉපදීම, සත්‍ය කියන කාරණාවේ නිරෝධය, මම කියන කාරණාවේ නිරෝධය. තර කෝටු ටික එකතු වෙනකොට මිටියක් හැදුනා වගේ, තර කෝටු ටික ලෙහෙනකොට වෙන්වෙන් කළ දානකොට මිටිය එතනම නැති වුණා මිසක මිටිය වෙන කොහටවත් ගියේ නෑ වගේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහ එකතු වෙනකොට දැකීමක් වෙනවා. ඒ හේතු ටික වෙන වෙනකොට දැකීම නිරුද්ධ වෙනවා. ආයතන අනත්තේ මත රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහ එකතු වෙනකොට ඇසීමක් වෙනවා. ඒ හේතු ටික නැති වෙනකොට ඇසීම නැති වෙනවා. ඒ හේතු ටික නිසා හටගත් දැකීම ඇසීම ඒ හේතු නැති වෙනකොට නැති වෙනවා. දිගින් දිගටම පවතින පවත්වන්න පුළුවන් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බයක් කොහෙවත් තියෙනවා එහෙම නෙමෙයි. මේ හේතුම් පටිච්ච සම්භූතං හේතුඵංගා නිරුජ්ජති කියන ධර්මයේ අර්ථය දැක්කොත් අපිට මෙන්න මේ වගේ අර්ථයකට එනවා. එතකොට දැන් හොඳට ස්කන්ධ ගැන යා හොඳට දන්නවා, රූපය ගැන දැදුවා, වේදනා සංඥා සංකාර විඥාන ගැන දැදුවා. එහෙනම් මේ තුල කෙලෙස් මොකුත් නැහැ. මේ ටික අපිට හම්බ වෙලක් නැහැ. අපිට හම්බ වෙලා තියෙන්නේ දකින ආහන දැනෙන දැනගන්න බවක්. කෙලෙස් ඇතිලා තියෙන්නේ මේ ටිකයි. ඒ අපිට හමු වෙච්ච කෙලෙස් ඇති වෙච්ච හැම දෙයක්ම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන හේතු ටික නිසා උපන්න ඒ හේතු නොවුණු ධර්මතාවයක් කියලා අපි දැක්කොත් මෙච්චර කාලයක් අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ මේ ස්කන්ධයන් ආවරණය කරලා තිබුණු වැහිලා තිබුණු කෙලෙස් ඒකේම දුරු වෙයි, නිරාවරණය වෙයි. එදාට අපි මේ රූපය මම මගේ මගේ ආත්මය කියලා පරිහරණය කරන්නේ නැහැ. කුමක් නිසාද රූපය මම මගේ මගේ ආත්මයයි කියලා පරිහරණය කරපු කෙලෙසේ ඇතිවීම නැතිවීම අපිට හසු වුණා. මම මගේ මගේ ආත්මයයි කියන කෙලෙසේ ඇතිවෙන්නේ මෙන්න මේමයි, මේ කෙලෙසේ නැතිවෙන්නේ මෙන්න මේමයි කියන කාරණාව. දකින ආහන දැනෙන දැනගන්නවයි කියන ධර්මතා හතරයි ජීවිතේ. මේ ධර්මතාවේ පැත්ම තමයි ජීවිතයේ පැත්ම. මේ ධර්මතාවේ නිරෝධය තමයි ජීවිතයේ නිරෝධය. මේ සිද්ධිය නොදන්න කම නිසා කියන අවිද්‍යාව කියන මේ සිද්ධිය නොදන්න කම නිසා ඇති කරගත්ත කෙලෙස් මාත්‍රයක් වෙලා මම මගේ මගේ ආත්මය කියන එක. එහෙනම් මම මගේ මගේ ආත්මය කියන දෘෂ්ටිය කුමක් නිසා උපන්න එකක්ද? අවිද්‍යාව ගත්තෙන් අවිද්‍යාව නිසා ඇති කරගත්ත ක්ලේශ මාත්‍රයක්. අවිද්‍යාව කියන්නේ කුමක්ද? මේ හේතු නිසා හටගත්ත ඵලය නැත්තම් දුක හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන අවබෝධයක් එනවා. දකින අහන දැනෙන දැනගන්න කියන ධර්මතා හතර ඉපැත්ම පෙන්නනවා. දුකේ ඉපැත්මක් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා පහේ ඉපැත්ම අපිට ලබා දීලා තියෙන්නේ දැකීම ඇහිම දැනීම දැන ගැනීමක්. එහෙනම් ඒ දැකීම ඇහිම දැනීම දැන ගැනීම කියන කාරණාව දුකයි. එහෙනම් මේ හේතු නිරුද්ධ වෙනකොට මේ දුක නිරුද්ධ වෙනවා. මේ බව නොදන්න කම නිසා මම මගේ මගේ ආත්මයයි කියන කෙලෙසයක් ඇති වෙලා කියලා අපි දුකයි දුක්ඛ සමුදයයි දෙක මනාව හඳුනා ගන්නවා. අන්න එදාට අපිට ඉතුරු වෙනවා නුවණක්. නැති කළ යුත්තේ ස්කන්ධ නෙමෙයි, ස්කන්ධයට කළ යුතු යමක් නෑ. නැති කළ යුත්තේ මේ වැරදි දැකීම, මේ කෙලෙසය නේද? මේ කෙලෙසය නැති දවසට කෙලෙසය නැති වුණොත් අපි දුකේ ඇලෙන්නේ නෑ නේද? රූපය දුකයි, වේදනා සංඥා සංකාර විඥාන දුකයි. මේ දුක්ඛ රූපය මම මගේ මගේ ආත්මය කියලා ගත්තේ, වේදනා සංඥා සංකාර විඥාන මම මගේ මගේ ආත්මය කියලා ගත්තේ, මේ කෙලෙසය ඇතිවීම නැතිවීම නොදන්න කම නිසා නේද කියන අවබෝධයක් ඇති වෙනවා. එහෙම ඇති වුණොත් අපි මේ කෙලෙසය කෙලෙස් ධර්ම හඳුනාගෙන කෙලෙස් ධර්ම දුරු කිරීම සඳහා නැවත නැවතත් මේ ධර්මය නුවණින් සම්මර්ධනය කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒකයි නයිදං අර්ථ කතම් බිම්බං. අර්ථ කතම් කියනකොට මේ පිළිබිඹුව තමා නෙමෙයි. එතකොට මේ පිළිබිඹුව කියන කාරණාව ලැබෙන්නේ අපිට අපේ එක එක මට්ටම් තියෙනවා. දහමේ මුලින්ම දහමට එන කෙනාට මේ රූපය විතරක් හසුවේ. ඊට පස්සේ එන කෙනාට වේදනා සංඥා සංකාර හම්බවේ. ඊට පස්සේ නුවණින් සම්මර්ශනය කළොත් මේ ධර්මතා පහම ජීදිලා අපිට හම්බ වෙන්නේ දැකීම ඇසීම දැනීම දැනගැනීමයි කියන කාරණා ටික හම්බ වෙයි. මෙන්න මේ කාරණා ටික මෙයින් අපිට හම්බ වෙන මේ ලෝකයේ තමා කළ එකක් නෙමෙයි. මේ දුක නයිදං අත්තකතං බිම්බං නයිදං පනකතං අකං. මේ දුක අනුකලයකකුත් නෙමෙයි. හේතුම් පටිච්ච සම්භූතං හේතුඵංගා නිරුජ්ජති. හේතු ගැටීම නිසා හටගත් හේතු නැති වෙනකොට නැති වෙනවා කියන ධර්මතාවයක් අපිට තේරෙයි. එහෙම වුණොත් මේ හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වෙන
ධර්මතාවය මම මගේ ආත්මයයි කියලා ගහලා. අපි දැන් දැක්කොත් හේතු ගැටීම නිසා හටගත්ත හේතු නිසා හටගත්ත මේ ඵලයේ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. මේ බව නොදන්න නිසා ඇති විරගත්ත කෙලෙසියක් මේ මම මගේ කියන්නේ කියලා දැක්කොත් කෙලෙසිය ඇති වෙන හැටි නැති වෙන හැටි අපි දැක්කොත් මම කියන්නේ මෙන්න මේ කාරණාව ඇති කල්ලි මම කියන කාරණාව ඇති වෙනවා, මේ කල් මේ ධර්මතාවය නැති කල්ලි මම කියන කාරණාව නැති වෙනවා කියලා. මම කියන කාරණාව ඇතිවීම නැතිවීම දකින අපි දැක්කොත් මම අතීතයේ හිටියද, මම අතීතයේ හිටියන කොහේ කොහේ ඉඳද්ද, මම අනාගතයේ කොහේ උපදීද, ඉපදෙනව නම් කොහොම කොහොම වෙයිද කියලා පූර්ව අපරාන්තයට දුවන්නේ නැහැ. මේ තරකෝටු ටික තිබුණාම එකට එකතු වෙච්ච තැන තර විදිය හැදෙනවා. මේ දරකෝටු ටික වෙන වෙනම ලිහල දැම්මාම ධර්මිකිය නැති වෙනවා. ධර්මිකියක් ධර්මිකිය ඇතිවීමක් නැතිවීමක් දකින කෙනා ධර්මිකිය කොයි ටිකද ආවේ, ධර්මිකිය කොහටද යන්නේ කියලා අහන්නේ නැහැ, අහන්න වෙන්නේ නැහැ. ඒ වගේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා ටික වැය වෙලා අපිට මේ මම කියන ධර්මතාවය අද දවසේ දිනන ලැබෙන්නේ කෙලෙසුත් එක්ක සම්මිත්‍ර වෙලා. ඒක කමක් නැහැ. එහෙම දකින්ද මේ හේතු ටික නිසාම අපිට මම කියන කාරණාව හම්බ වෙනවා නම් අපි පනවන්නේ මම කියලා මේ දකින ආන දැනෙන දෙයට නම් මේ හේතු ටික නිසාම නම් හටගන්නේ හේතු ටික නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා නම් එතන නම් අපි මම කියලා පනවන තැන පනවන තැනේ ස්වභාවය ඒක නම් මොකද මම කියලා අපිට පරිහරණය කරන්න තියෙන්නේ දකින ආන දැනෙන දැනගන්නවයි කියන ධර්මතා හතරයි. පරිබාහිරව මම කියලා දැන කටයුතු කරන්න නෑ. මම කියන කාරණාව ගොනු වෙලා තියෙන්න ඕනේ මෙතන. දකින බව අපිට තේරෙනවා මේ හේතු ටික නිසාමයි දැකීම වෙන්නේ, හේතු ටික නිරුද්ධ වෙනකොටම දැකීමයි කියලා. ආහන දැනෙන දැනගන්න ටිකත් අපි එහෙම දැක්කොත් එහෙනම් මේ මම ඉපදෙ නැහැ කියලා නැති නැත් තමයි ගන්න. එහෙම දකින කෙනා මම කොහේද ආවේ, මම කොහටද යන්නේ කියන කාරණාව ආන්නේ නැහැ, ආත වෙන්නේ නැහැ. ඉතින් මේ ආයතන හය ආරම්භය මනාව දැකීමක් අපි ඇති කරගන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යමෙක් මේ ස්පර්ශ ආයතනයන්ගේ ස්පර්ශ ආයතන සයි ඇතිවීමත් නැතිවීමත් අසුසේ නොදකී නම් ඔහු මේ ශාසනයෙන් බැහැර වූයේම වෙයි කියලා පෙන්නනවා. මේ ස්පර්ශ ආයතන හරි ඇතිවීම නැතිවීම නොදැක්කොත් එයා මේ ශාසනයෙන් බැහැර වුණාමයි කියලා පෙන්නන්නේ ඇයි? මේ ශාසනය කියලා පෙන්නේ මොකක්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ නිවන් මඟ දුක නිවන ප්‍රතිපදාව. මේ ප්‍රතිපදාවෙන් බැහැර වෙච්ච කෙනෙක් කියලා. මොකද දුක කියන කාරණාව ගොනු වෙලා තිබුණේ මෙතන. මේ ආයතන සය තුළමයි දුක කියන කාරණාව ඇතිලා තිබුණේ. ඒ ආයතන හයේ අනවබෝධයමයි දුක ඇති කරගැනීමේ හේතුව කියලා තිබුණේ. එහෙනම් යම් තැනක නම් දුක පවතින්නේ, යම් තැනක තැනක් නිසා නම් දුක ඇතිවීමේ හේතුව පවතින්නේ. දුක නැතිවීමේ ධර්මතාවයත් පවතින්නේ එතනමයි. ඒ කාරණාවේ තේරුම නොදන්නවා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය නොදන්නවා. චතුරාර්ය සත්‍ය නොදන්න මේ නොදන්න කෙනා මේ සාසනයෙන් බැහැර වුණාමයි කියන එකයි තව පැත්තකින් කිවේ තථාගතයන් වහන්සේ. ඒ නිසා හැමදෙනාම අද දවසේ මේ කළ දේශනාවත් උපයෝගී කරගෙන මේ ටිකේම ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා බොහෝම තමන්ගේ කාලය සමය වැය කරලා බොහෝ මාසෙ මේ පින්වතුන්ට සසර දුකින් එතරන සත්‍යධර්මයේ ආලෝකය අවබෝධය ලබා දෙන්න වේසුනා. මේ පින්වතුන්ට ඉතින් ඒ සත්‍ය ප්‍රයෝජන ලබා ගන්න උත්සාහවත් වෙන්නට ඕනේ. විශේෂයෙන් මේ වගේ භාවනා පන්ති වල සම්බන්ධ වීමෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ දවසකදී දෙකකදී ප්‍රායෝගිකව දහම ඉදිරිය ඇති කරගත්ත හුරුව ගෙවල් දරවල වලදී එදිනෙදා ජීවිතයේදී පවත්වක න්‍යායි පවත්වකට ගිහිල්ලා මේ අය ටික ටික හෝ දහම අවබෝධ කරගෙන දුකෙන් නිවේ නේද කියන අදහසක් මේ තුල කලන අදහසක් මේ තුල පවතින්නේ. ඒ හින්දා මේ පින්වතුනුත් උත්සාහවත් වෙන්නට ඕනේ. විශේෂයෙන් මේ වගේ දවසකදී අමාරකදී ඉගෙන ගන්න මේ කොටස මෙතනින් නිශ්චාවට යන්න නෙමෙයි, පුළුවන් නම් හොඳයි. නමුත් විශේෂයෙන් එදිනෙදා ජීවිතයේදී තමන්ට නොයෙක් කටයුතු කාරණා කරද්දී මේ දහම ජීවිතයේ යොදා ගන්නට ගුරු කරන්ට ගුරු කිරීමක් මේ කරන්නේ. ඒ විදිහට ජීවිතයේ යොදාගෙන මේ බුද්ධෝත්පාද කාලේ මේ මනුෂ්‍යෙක් වෙච්ච මේ ජීවිතයේ මේ සත්‍යයෙන් පවතින මේ වටපිටාවේ කල්යාණ මිත්‍ර සහාය උපකාර ලැබුණු අවස්ථාවේ කොහොමාරි මේ ජරා මර සංඛ්‍යාත සසරින් ඉතර වෙත හැම දිනම අධිෂ්ඨාන කරගන්න ඕනේ. සාදු සාදු.